Honorable M.A. Sumandran, you have 27 minutes.
Thank you, Deputy Chairman of Committees, for the opportunity to speak on this adjournment debate on the report that has been presented by the Commission of Inquiry into political victimization. Now, right at the outset, I must say that when appointing members to committees such as this, customarily the President of the Republic says, and I am reading from the Gazette notification by which these three commissioners were appointed, dated 9th January 2020, it says, "Now therefore I, Gotabaya Rajapaksa, President of the Democratic Socialist Republic of Sri Lanka, reposing great trust and confidence in your prudence, ability and fidelity, do in pursuance of the provisions of Section 2 of Commissions of Inquiry Act, by these persons appoint you," and so on. That he has confidence in their prudence, ability and fidelity. And then you look at the names of the three persons so appointed, you wonder why he chose those persons. A disgraced member of the judiciary who was interdicted for misconduct, sent on compulsory transfer. I don't want to say anything more than what is in the public realm, about whom books have been written and published. The famous book, Unfinished Struggle by Viktor Ivan, 4 editions have come out also. For almost 1.5 decades, those books have been in circulation without anybody being able to refute the facts in that book, say much about the chairman of this commission. I don't usually say anything about anyone who is not able to reply, but these are matters in the public realm. And one of the others have had Supreme Court impose fines before he retired, former IGP Chandra Fernando, found guilty by the Supreme Court. Now these are the persons whom the President considered. And when one looks at the report and the way in which they have functioned, we understand why they were handpicked, why such persons were handpicked by the President to do this hatchet job. And they have done it very well, the job that was given to them to do. Firstly, they were given a task of receiving complaints from public officers, employees of public corporations, members of armed forces and police service. And what do? Over and above such complaints, they have entertained complaints from various other persons who don't belong to any of these categories. I will deal with one or two examples. This appointment, the original mandate, was later expanded to include the Criminal Investigation Department also, seriously undermining the criminal justice system that we have in our country that goes back for over 100 years. There is a particular system by which the criminal justice system works. The Attorney General, as the chief law officer of the state, is given a particular recognition, both in the Criminal Procedure Code, now in the Constitution as well, by virtue of the appointment which seeks to make him independent, by various judgments of the superior courts, including the Privy Council, that recognize the prosecutorial discretion of the Attorney General of the Republic. It is the Attorney General and Attorney General alone who exercises that independent function and who has been reposed with a prosecutorial discretion. Of course, he may present an indictment to court, and in our system, the accused person is presumed innocent, afforded all the rights, even the right to remain silent or make a doc statement and avoid being cross-examined. He is given the right to choose or to refuse a jury. 3 times he can say, I don't want this panel of jury, without assigning reasons. The whole system is there to ensure that even if 100 accused persons, 100 criminals go free, an innocent person should not be found guilty. That's the system. And that system functions in that way, because the judiciary functions. So, beyond the fact that the Attorney General, an independent officer, decides to indict somebody, it goes before the magistrate's court or a high court. Then you are afforded the opportunity of 2 appeals. Ordinarily, there are 2 appeals. If it was a trial at bar, only 1 appeal, but 1 appeal before 5 judges of the Supreme Court. And we heard Field Marshal Sarath Fonseca refer to two of those cases, so I don't want to refer to that, but mention that all of those accused persons have had the opportunity of being defended before the trial court and also had the opportunity of appealing against their conviction and sentence. Now, when such is the system that we have this commission interfering in this hallowed procedural safeguard that we have. In fact, there is a statute in our statute books called the intermeddlers with suitors. Intermeddlers with suitors. And if anybody interferes in the due administration of justice, that person can be brought before court, indicted and found guilty, and be sentenced. And these 3 commissioners, to the extent that they have exceeded the mandate given by the very warrant that appointed them, blatantly have intermeddled with suits in this country, have interfered with what the Attorney General does in this country. The Commissions of Inquiry Act have been abused in this country repeatedly. Most famously, in the case of former Prime Minister, the first woman Prime Minister of the world, Madam Srimavo Das Bandaranaike, who was found guilty by a special presidential commission of inquiry appointed by President Jayawardena, and then deprived of her civic rights. Now, how that happened is worthy of mention in this, because of some of the recommendations that have been made by this commission. And mind you, this is a commission of inquiry, not a special presidential commission of inquiry. This commission does not have the right to recommend the deprivation of civic rights of anybody. That act does not give them that right. But they make that recommendation. They, not scared at all, they make that recommendation. Now, you were scared, so you went and appointed this commission. Because you were accused before a court and you wanted to get out of that indictment. Now, when Mrs. Bandaranaike was deprived of her civic rights, all of these people who are seated on that side.
Honourable Member, what is the point of order?
Ma, matakatiya ganna tamunnaansilaata loku vedanawak thiyenawa. Pahuge kaale apada nadu daanda hire daanda lokuma karyabhare kare oya. Oya etana hitiya.
Honourable Member.
Oya nadu daala nadu hadala okkoma kala nikan baba wenne pa dan.
That's not a point of order.
Honourable Member, please continue.
Not only is it not a point of order, the person raising it doesn't deserve any reply. Mrs. Bandaranaike was charged with allegations of abuse and misuse of power and corruption. And then the Court of Appeal granted a writ of prohibition against that commission. And retrospectively, an amendment was brought to the Act so that the Special Presidential Commission could find her guilty. And then a bill was brought before Parliament. She was found guilty and expelled from Parliament in 1980. And the day after her expulsion, two sudden amendments were brought to Parliamentary Elections Act, which said that any person who is disqualified by a resolution from in any way participating during the period of disability at a parliamentary or presidential election. Such was a witch hunt against Mrs. Bandaranaike, and this act was used. So those in the front rows of the government today know very well what a draconian law this is and how that was used against their own party leader. And they have now chosen to do it in a much worse manner than what even President Jayawardena did. Because here is an ordinary commission of inquiry, not a special presidential commission. An ordinary commission of inquiry consisting of members with dubious distinction making recommendations to deprive civic liberties of opposition members of parliament. Now, if you look at the Act does not empower the making of recommendations against members of parliament. It is only against public officers, and by an amendment later, public institutions, local councils, etc. So very clearly gone out of their mandate and have given this report. Now, because of lack of time, I will quickly refer to some examples. But before I do that, I will make a disclosure under Clause 19 of the Code of Conduct for Members of Parliament, because I am personally interested in the matter. I know Members of Parliament speak about all their personal matters without making this disclosure, but knowing that this is the rule, I will make a disclosure of my interest in the matter that I am going to speak about. There is a person called Sivanesathura Chandragandhan, now an honourable member of this house. He is called Pillayan. Now there is a complaint that this Pillayan has made to this commission, saying that he was wrongfully arrested, detained, and some evidence was fabricated against him, and two other accused, co-accused, made confessions against him, and therefore he was deprived of his liberty for 5 years. Now, in that case, that confession was made before a magistrate. That confession was made before a magistrate, not to a police officer like what you normally do in a PTA case. Torture a person, extract a confession, and the ASP signs below saying that this was voluntarily made before me. No, this was made in the magistrate's chambers. It was admitted as valid evidence before the High Court at the trial. And the accused person, Pullayan, appealed to the Court of Appeal, and the Court of Appeal held that that confession was not validly received. So he had his right. Right or wrong, Court of Appeal threw out the confession. And thereafter, the Attorney General felt, now without this confession, there was not enough material to continue with the prosecution. So the Attorney General entered what we call nolle prosequi and released Pullayan. Now that happened in the ordinary course of the judicial proceedings. Right or wrong, he was able to be released in the ordinary way. But what happened before this commission? Now in this commission, he has made complaints against four persons. The first is myself, Parliamentary Mantri Sumandiran. And yes, that's why I made the disclosure. Yeah, that's why I made the disclosure. And three police officers. But when you read the report on this, there's nothing about me at all. Absolutely nothing. Even against the police officers, that they actually took him to the magistrate. The confession was made before the magistrate. But there is recommendation that you must prosecute those police officers and myself for fabricating evidence. Now, I have no knowledge of any of these matters. Neither does the report say that I had anything to do with this. The report doesn't say that I had anything to do with this. Merely because Pullayan has mentioned me as a person against whom he is making a complaint, there is a recommendation that I be prosecuted for fabricating evidence. It has nothing to do with this. Therefore, in saying that, very serious allegations are made against a magistrate. Demeaning things have been said about the magistrate. Now that magistrate is now a functioning High Court judge. How dare this commission, as I said, a disgraced judicial officer about whom the whole country knows, make such statements against a functioning judge? Who gave him the right to do that? Not even the warrant that by which he was appointed gave him that right to make pronouncements against judges like this. Judges are not public officers as defined in the Constitution. Members of Parliament are not public officers as defined in the Constitution. You can only make recommendations with regard to public officers. Clearly outside the remit that have been given to this commission, they have gone and made these recommendations. Very funnily, the recommendation is that Attorney General must discontinue the prosecution. At one point it says. Then at the end it says, President must grant him a pardon. So they have covered all sides. Just in case the Attorney General doesn't withdraw it and he's found guilty, now grant him a pardon. Now this is only one example of the way in which this commission has gone about doing what they have been told to do. And in respect of civic rights, since they don't have the authority to make that recommendation, they make a recommendation that the president must appoint a special presidential commission, which must make this recommendation that they would have liked to make. This is a hell of a how do you do? Pardon my language, but it's a hell of a how do you do? That you don't have the authority to do it, and you are telling the president, because we don't have a right to do it, appoint another commission, right? A puppet commission, just to do what we would have liked to do. And the president goes ahead and appoints a commission such as that. There are issues here with regard to a matter in which some police officers were found guilty of torture and murder in the Chunnagam police station. There were two appeals against that. There was a finding of guilt in the High Court, appeal in the Court of Appeal, and an appeal in the Supreme Court. Both appeals were dismissed. Those three police officers were found guilty of murder, of torture and murder. They were prosecuted under the Convention of Against Torture Act. Now there is a recommendation that those persons must be released. Now what does this commission think it is? There is a functioning judiciary. The Attorney General wrote to this commission and said, do not interfere in my functions. Don't summon members of the Attorney General's department before this commission. You have no right to do that. And when two senior officers went before this commission and wanted to support the letter sent by the Honorable Attorney General, they were refused permission. This is worse than any kangaroo court that you can imagine. And the government, without any shame, is presenting this report to this House and even moving an adjournment motion wanting to implement its recommendations. Absolutely without shame. That is why when they wanted to move the resolution, I said, let them move it. How do you justify this? The seconder of the motion, who spoke for almost an hour today, complained about another commission in which he was not afforded the right to cross-examine witnesses. Now, in this commission, not only the right to cross-examine, we have not even been noticed with regard to Pulleyan's complaint that I talked about. I wasn't even noticed. I was noticed in about four or five matters in which I was told I'm a respondent. I went before this commission and said, if you have named me as a respondent, give me the material on which you decided that I must be termed a respondent. The chairman of the commission said, yes, 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 you have all the right. We will give it to you. I said, give it to me in the language that I understand. Yes, yes, you are entitled to translation. We will give it to you. I didn't get anything. I raised a question of privilege here because the day I attended parliament, when I went back home, I had a notice sitting in my house saying, come before the commission at 2 p.m. that day. I saw it at 5 p.m. I immediately wrote to the commission. Every summons I have responded. I have sent my fax. I have intimated to the commission why I was unable to attend. Twice I have attended. And I intimated to the commission that I was attending parliament that day. And that I got the notice only at 5 p.m. on that day. Despite that, after having got my letter, 4 days after getting my letter, the commission chairman makes a statement to the press where he says, these members of parliament are evading the commission. Now, on that I have raised the question of privilege, and the Honorable Speaker has referred it to the Privileges Committee. I hope the committee will make the right decision in this regard.
Honorable Member, you have 2 more minutes.
Yeah. So it says that what the chairman told the press, former MPs Mangala Samaravira and Patli Champika Ranavaka and several others were named as persons evading the Presidential Commission of Inquiry, appointed to pro-political victimization. Chairman of the PCOI, retired Supreme Court Judge, Justice Upali Abhayaratna, instructed to name those individuals together with MPs Rauf Hakim, Field Marshal Sarath Fonseca, President's Counsel M.A. Sumandran, R. Sambandhan, Andhra Kumar Dasanayake, and former MP Malik Samaravikrama for failing to comply with notice issued to appear before the COI. Now, with regard to this anti-corruption committee or whatever that this commission refers to, I had no knowledge of any such committee. We were never members of any such committee. We were never notified by either the cabinet or anyone that we were appointed to any such committee. We did not attend any meetings of any such committee. But even otherwise, how does that become a matter on which these recommendations can be made? Now there is a COVID task force appointed by the president. Previously there was, after the tsunami, there was a task force. Various task forces are appointed by executive fiat. Now, can somebody can somebody say that though, because the constitution doesn't refer to such committees, that it was unconstitutional? If that is the case, the committee now headed by General Shavendra Silva is unconstitutional. And he must be deprived of his civic rights, and so does the president who appointed him to that. So, such is...
Honourable Member, please wind up.
Winding up, sir, thank you. That is, one, when one reads through this report, one can't give it any credibility. It has, more than the fact that it has exceeded its mandate, even where it purports to act within its mandate, it has gone against the judiciary of this country, rule of law, and has sought to make a mockery of the system of justice in this country. Thank you.
Thank you. Honourable Shehan Semasinghe, order please. Honourable Dr. Harini, Mrs. Amarasurya, to the chair.
Please continue.
ගරු මූලාසනාරෝඩමන් සිටුමේගේ නවසරයි විශේෂයෙන්ම අද විවාදයට ගැනෙන දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් වෙච්ච ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදය අද අපි දැක්කා මහා අඳෝනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එනවා. දැන් මට පෙර කතා කරපු සුමන්දිරන් මන්ත්‍රීතුමා මේ තියෙන නීත්‍යානුකූල භාවයක් ඒ වැඩේ කොච්චර හොඳට යාලා කරාද කියන කාරණාවත් ඒ වගේම හිතින් මවාගත්ත ප්‍රජාහිතිය අහෝසි වීම කියන කාරණාව ගැනත් දිගින් දිගටම කතා කරා. එකක් අපි කියන්න ඕනේ මේ ජනාධිපති කොමිෂන් වාර්තාවත් එක්ක යම් යම් විදේශ කීපයක් ලබා දුන්නට එදා ඔබතුමාලා රජය කරන කාර්යය ගත්ත පරිගැණීම් කරන්න අපි තීන්දුවක් අරගෙනත් නැහැ අපි එහෙම රාජ්‍ය පාලනයකට සූදානමුත් නැහැ. මෙතන අපේ අවධානය වැඩියෙන්ම යොමු වෙන්නේ මේ දේශපාලඥයන්ට එල්ල කරපු පරිගැණීම් වලට වඩා විශේෂයෙන්ම අපේ රටේ රාජ්‍ය සේවකයන්ට එල්ල වෙච්ච පරිගැණීම් සම්බන්ධයෙන්. පවතින රජයක් විසින් තීන්දුවක් ගත්තහම ඒ රාජ්‍ය නිලධාරීන් ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම ඊළඟට එන ආණ්ඩුව තීන්දුව කරොත් එහෙම ඔවුන්ට දේශපාලන වශයෙන් පලි අරගෙන ඔවුන් අපහසුතාවයට පත් කරන්න අන්න ඒකට විරුද්ධව තමයි අපි මේ හඬ නැගීම කරන්නේ ගරු මන්ත්‍රීතුමිය. විශේෂයෙන්ම අද මේ අඳෝනාව නගර අය බැලුවොත් මේ දූෂණ විරෝධී කමිටුව හා ඒ හා සම්බන්ධ ලේකම් කාර්යාලයේ කටයුතු කරපු අය දිහා කවුද ඉන්නේ? හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සභාපති, මංගල සමරවීර, පාටලි චම්පික රණවක, රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, නීතිඥ දේශී වැලියමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, ආනන්ද විජේපාල, ශානි අබේසේකර, එස්.පී. ප්‍රේම ශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, සී.ඇයි. වීරසේන, තුසිත් මුදලිගේ, අනුෂ කුමාරස්වාමි, ලාල් නානායක්කාර, දිනේෂ් පෙරේරා හා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක. එතකොට අද මේ විවාදයේ පාදක වුණේ මොකද්ද? මෙන්න මේ දූෂණ විරෝධී කමිටුවක් කියලා එකක් පත් කළා. ඒකෙන් දේශපාලන පරිගැණීම් කරලා ඒකෙන් විශේෂයෙන්ම පැවති අපේ ආණ්ඩුවේ දූෂණ සහ හොරකම් හොයන්න කියලා පත් කරලා ඒ කමිටුවට මුවා වෙලා මහා පරිමාණ බරපතල වංචා දූෂණ කරන්න යහපාලන ආණ්ඩුව කටයුතු කරා.
මේකට මුවා වෙලා මේ කමිටුවට මුවා වෙලා දේශපාලන දඩයම කරන අතරතුර මහා පරිමාණ වංචා දූෂණ වලට මුල පුරන්න පටන් ගත්තා. මහා බැංකු බැඳුම් කර වංචාවෙන් තමයි ආරම්භ කරේ. බලයට ඇවිල්ලා මාසයක් යන ඉස්සෙල්ල මහා බැඳුම් කර වංචාව සිදු කර අදටත් ආර්ථිකමය වශයෙන් ලංකාවට වෙච්ච පාඩුව සිදු වෙනවා. ඊළඟට මේ පාදක වෙච්ච අනික් කාරණා මොකද්ද? විශේෂයෙන්ම හිටපු අල්ලස්සා දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් දුමිය, දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය එතුමිය විසින් කරන අනාවරණය මොකද්ද? දේශපාලන බලපෑම ආපු විදිය. ඊළඟට අපි දැක්කා නීත්‍යානුකූල නොවන තව දේශපාලන දඩයම් මන්දිරයක් වෙච්ච, ඔවුන්ගේ අවශ්‍ය ආණ්ඩුවේ අවශ්‍යතාවයට ක්‍රියාත්මක වෙච්ච FCID ආයතනය, ඒ හිටපු ප්‍රධානියා රවි වෛද්‍යලංකාර විසින් කරපු හෙළිදරව්ව, ඊළඟට සුහද ගම්ලත් හිටපු සලිස්ටර් ජෙනරාල්වරයා විසින්නේ එල්ල කරපු දේශපාලන බලපෑම් පිළිබඳව කරපු අනාවරණය, මේවා ප්‍රසිද්ධ තැන්වල අනාවරණ වුණාට පස්සේ පවතින රජයට අපිට වගකීමක් තියෙනවා. මේ රටේ රාජ්‍ය සේවය බිඳවැටීමකින් තොරව මහජනතාවගේ සේවය ඉටු කිරීම සඳහා මේ සිදුවෙච්ච අසාධාරණකම් පිළිබඳව සොයාබැලීමක් කරන්න. එතකොට මේකේ මේ දූෂණ විරෝධී කමිටුවේ තිබ්බ අනුකමිටුව, මේ අනුකමිටුවට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා. මොකද්ද මේක නම් කරලා තිබ්බේ? ෂණික ප්‍රතිචාර කමිටුව, රැපිඩ් රෙස්පොන්ස් කමිටි. කවුද මේකේ අධ්‍යක්ෂකවරයා? මේකේ අධ්‍යක්ෂකවරයා හැටියට බත් කරගත්තේ ආනන්ද විජේපාල කියන පුද්ගලයා. ආනන්ද විජේපාලත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් එදා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට කරපු කාලේ එදා ඒ ව්‍යවහාරපු විදිය බැලුවා නම්, ඒ ගැන විමර්ශනයක් කරා නම් අද ඒ දෙන්නම ඉන්න ඕනේ මේ පාර්ලිමේන්තුව තුළ නෙමෙයි. ඒ දෙන්නම හෘද සාක්ෂි එකකව දන්නව කොතනද ඉන්න ඕනේ කියලා. ඒ හින්දා මේ ඔක්කොම සංවිධානාත්මකව කරේ. මේකට මේ දූෂණ කමිටුවේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු විතරක් නෙමෙයි, මුළු සමස්ත ව්‍යාපාරන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයම වක් කියන්න ඕනේ. අනික දැන් සුමන්දිරන් මන්ත්‍රීතුමා හිටියා නම් හොඳයි, එතුමාලා හැමතිස්සෙම කරන්නේ මේක කතා කරනවා, කතා කරලා යනවා යන්න. කතා කරලා හිටියා නම් තමයි වඩා හොඳ. දැන් මේ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය ගැන කතා කරා. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සමාන කරනවා මේ දූෂණ විරෝධී කාර්යාලයට, වෙන සාහසන පොළොව වගේ. අපි අහනවා එදා මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරා. අද සුමන්දිරන් මන්ත්‍රීතුමා කතා කරා මේ අපේ රටේ නීතිපතිවරයා පිළිබඳව. අද කතා කරා අධිකරණයේ සම්බන්ධයෙන්. හැබැයි අපි අහන්න ඕනි මේ අධිකරණයට, අපේ රටේ අධිකරණයට වඩා ඉහළ තැනකද මේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය තිබ්බේ? තෝරාගත් අයට විතරයි දඬුවම් දීම සිදු කරේ. අධිකරණයට අපහාස කරලා අධිකරණයට ඒ නඩු දාන්න ඒ අවශ්‍ය පසුබිම ශානි අබේසේකර වගේ නිලධාරීන් එක්කලා හැදුවේ මෙන්න මේ දේශපාලන පරිගණීම් කරන්න. දැන් බලන්න අද කවුද ශානි අබේසේකර ගැන කතා කරන්න කියලා? අද කවුරුත් කතා කරන්නේ නැහැ. කවුද අද රංජන් රාමනායක ගැන විපක්ෂය කතා කරන්නේ? රංජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමා ගැන කතා කරන්නේ නැහැ. අඩුම ගානේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාට ඒ තීන්දුව අධිකරණය විසින් ලබා දුන්නට පස්සේ ඒ පැය 24ක් යන කලින් අලුත් මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුව තුළ දෙවරුන් දෙනවා සමගි ජනබල වේගයේ වෙනුවෙන්. මෙයාලා අද කවුද රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් කතා කරන්නේ? කවුරුත් කතා කරන්නේ නැහැ. අවසානයේ මෙයාලගේ කොන්ත්‍රාත් එකක් කරන්න කියලා රංජන් රාමනායක මන්ත්‍රීවරයාට වන්දිගේ වන්න සිදු වුණා. වන්දිගේ වන්න සිදු වුණා අධිකරණයට අපහාස කිරීම යටතේ. ඊළඟට අපි දැක්කා මේ රටේ දේශපාලන පරිගැණීම් රාජ්‍ය සේවකයන්ට වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සිදු වුණා. මහින්ද රාජපක්ෂ කඳවුරේ හිටපු රාශියකට මේ දේශපාලන පරිගැණීම සිදු කරා. දැන් මේවට එයාලට අයිතියක් නැද්ද මේව ගැන කතා කරන්න? එයාලට අයිතියක් නැද්ද මේව ගැන කතා කරන්න? දැන් ලක්ෂ්මණ කිරියල්ල මන්ත්‍රීතුමා දිගටම ඊයේ ඉඳන් මේ පාස්කු ප්‍රහාරය සිදු වෙලා පාස්කු ප්‍රහාරයෙන් සිදු වෙච්ච හානිය ගැන කතා කරද්දී ඊයේ අවුරුදු දෙකක් මේ සිද්ධිය සිදු වෙලා ඒ අනුස්මරණය වෙද්දී අපි දැක්ක එවලේ ඉඳන් කතා කරන්නේ මේ කමිටු වාර්තාව සාකච්ඡා කිරීම ගැන ඒකට විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. එතුමාලට ඒකේ පළවෙනි මේ මෝෂන් එක මූව් කරන්න ඕනේ කියලා. කවුද මේ මෝෂන් එක හදන්නත්, මෙහෙම විවාදයක් අද මේ පාර්ලිමේන්තුවේ ඇති කරන්නත් කවුද පදනම හැදුවේ? ඒ හින්දා හොරාගේ අම්මගෙන් පේන අහන දණ්ඩ යන්න බෑ. හොරාගේ අම්මගෙන් පේන අහන දණ්ඩ යන්න බෑ. විදූෂණ විරෝධී පෙරමුණක් හැදුවන ඒ කාර්යාලයක් හැදුවන ඒකෙන් ඒ තමන්ට ඕන බලිගැනීම් ටික කරාන තමන්ට ඕන විදියට මෙතන ඇවිල්ලා ඒ වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීමට ඉල්ලීමක් කිරීමත් වැරදි. ඉල්ලීමක් කිරීමත් වැරදි. ඒ හින්දා විශේෂයෙන්ම අපි කියන්න ඕන කාරණේ එක පැත්තකින් දැන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාගෙන කතා කරන්නේ විපක්ෂයේ කතා නොකර ඉන්නවා. හැබැයි මම දැක්කා සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගෙන කතා කරා. මං හිතන්නේ එතුමාගේ පේළියේ ඉන්න තවත් කෙනෙක් තමයි එතුමාට උපදෙස් දුන්නේ ඒ ප්‍රකාශ ටික කරන්න කියලා. හැබැයි මතක තියාගන්න ශානි අබේසේකරත් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමාත් අතරේ මේ දුරකථන සංවාද සිදුවෙන්නේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ තීන්දුව ලැබෙන්න කලින්. මේ දුරකථන සංවාදයේ පිළිබඳ දුරකථන සංවාදයේ සිදුවෙන්නේ 2016 අවුරුද්දේ මේ මාසේ 10. හැබැයි දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට නඩු තීන්දුව ලැබෙන්නේ 2010 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා. එහෙනම් මේ ඔක්කොම යාලා පොලිසිය භාවිතා කරලා පොලිසිය මෙහෙවීම කරා. මේ එක කාරණයක් විතරයි. එහෙනම් අද මේ ගැන විවාදයක් කරනවා නම් අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. මේ කාර්යාලය වෙනුවෙන් විතරක් මේ පලිගැනීම් දඩයම් කාර්යාලය වෙනුවෙන් විතරක් 2015 වියදම් කරනවා 134,000, 2016 වියදම් කරනවා 140,000, 2017 වියදම් කරනවා 162,000 පලිගැනීම සඳහා හිටපු රජයේ මැති අමතිවරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති අමතිවරු සහ රාජ්‍ය සේවකයන්ගෙන් පලිගැනීම සඳහා මේ රටේ ජනතාවගේ මුදල් 136,000 වියදම් කරනවා මේ අවුරුදු 3ක කාලය වෙනුවෙන්. කවුරු වෙනුවෙන්ද මේක? මොකද්ද ලැබිච්ච ප්‍රතිඵලය? 2017 පස්සේ මේකේ ක්‍රියාකාරීත්වය අහෝසි වෙනවා. අහෝසි වෙන්නේ ඇයි? නිල වශයෙන් අහෝසි වීමක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට 2018 මැතිවරණ එනවා. ඊළඟට ඒ අතරතුර සම්පකාර ඡන්ද ආණ්ඩුව පරදින්න පටන් ගන්නවා. ඊළඟට මැතිවරණයකට මූණ දෙන්න පටන් ගන්නවා. එයාලගේ යටතේම මේ කියපු නිර්දේශ යටතේ යොමු කරපු නඩු පොලිසිය ගොනු කරාම අධිකරණය විසින් චූදිතය නිදහස් කරනවා එයාලගේ ආණ්ඩුව කාලේ. එහෙම කරද්දී මෙයාලා අද කියන්න හදනවා මේ පැමිණිලි දාපු නඩු කියපු අයව නිදහස් කරන්න තමයි මේ කටයුතු කරන්න කියලා. බොරු සාක්ෂි මත නඩු දැම්මනම්, බොරු සාක්ෂි මෙහෙව්වනම්, අධිකරණයට අපහාස කරානම් ඒ නඩු වලින් නිදහස් වීම නවත්තන්න බෑ. එහෙනම් වැරදි කරපු අයට දඩුවම් ලැබෙවි, වැරදි නොකරපු අය නිදහස් වේවි. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට ඉතාම වගකීමෙන් කියනවා අපි කිසිම අවස්ථාවක අපේ රටේ අධිකරණ පද්ධතියට සහ ස්වාධීනත්වයට ඇඟිලි ගහන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඊළඟට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, විශේෂයෙන්ම අපි දැක්කා කවදාවත් ඉතිහාසයේ අපේ රටේ සිදු නොවෙච්ච මත ප්‍රකාශ වීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු වෙනවා. මෙන්න මේ කමිටුවේ සාකච්ඡා කරන දේවල් ඊළඟට ගන්න තීන්දුව පිළිබඳව ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශනිකුත් වෙනවා. අපි දන්නවා අපේ මන්ත්‍රීවරු කවුද හෙට දිනියත් අඩංගුවට ගන්නේ කියලා. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියනවා, මහ උජාරුවෙන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන්නේ අල්ලිනා මන්දිරේ ඉඳලා සාකච්ඡා කරලා මොකද්ද කරන්න කියලා බලලා කවුද වැඩියෙන්ම ආණ්ඩුවට තර්ජනයක් වෙලා තියෙන්නේ කියලා බලලා එදා සාකච්ඡා කළා. ඇවිල්ලා ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේ කියනවා අහවල් දවසේ අහවල් පුද්දලයා අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා, අපලබා දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ කියලා. මෙන්න මෙහෙම ආණ්ඩුවක් තමයි අද මේ ජනතාව විසින් වෙනස් කරේ. ඊළඟට විශේෂයෙන්ම FCID එක සම්බන්ධයෙන් ගත්තොත් අපි එදා ඉඳන්ම දරපු මතයක් තමයි FCID එක නීති විරෝධී ආයතනයක්. ඒක සම්පූර්ණ දේශපාලන මැදිහත් වීමක්, දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා පීඩවපු ආයතනයක්. ඒකට ඉස්සෙල්ලා ප්‍රකාශයක් සටහන් කරගන්න ගෙනාපු කෙනෙක් ආයි අත්අඩංගුවට ගැනීමකින් තොරව එළියට ආවේ නැහැ. එහෙම ආපු අය සිටියා. හැබැයි එහෙම ආපු අය අවසාන කෙලවර වුණේ අද විපක්ෂේ. එහෙම අය සිටියා නැද්ද නේ? FCID එකට ගිහිල්ලා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කඳවුරේ හිටියා නම්, විශ්වාසනීය පුද්ගලයෙක් නම්, ප්‍රතිපත්තිමය වශයෙන් අපේ කඳවුරේ නම් හිටියේ, එයා අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගැනීමක් සිදු වෙනවා. හැබැයි එයා ඒ අතරතුර ඒ ආණ්ඩුවේ පෞද්ගල නායකත්වයක එක්ක සාකච්ඡාවක් කරනවා නම් අනිවාර්යෙන්ම එයාලා කට උත්තරේ සටහන් කරලා එළියට එවනවා. අවසානයේ අපි දැක්කා එයාලා කොහෙද කෙලවර වුණේ? සමගි ජනවලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට තමයි අවසානයේ කෙලවර වුණේ. ඒ හින්දා මේ FCID එක පිහිටවද්දී මං හිතන්නේ පොලිස් ආඥා පනතේ යටතේ පිහිටවද්දී මෙතන සමහර විට ඒ හිටපු නායකයොත් බලන්නේ නැති ඔවුන් දෙල්ල වෙච්ච බලපෑ. ඔවුන්ගේ ආණ්ඩුව එක ආණ්ඩුවක් හැටියට පවත්වාගෙන යන්න, ආණ්ඩුව බිඳෙන එක නවත්තන්න පිහිටවපු එක ආයතනයක් මේක. ඒ හින්දා තමයි මේ සම්බන්ධයෙන් අපි දැක්කා නඩු පැවරීම් සිදු වෙනවා මේකේ නෛතිකභාවය සම්බන්ධයෙන් අද වෙනතුරු අපිට බැරි වෙලා තියෙනවා මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ඒ අවසාන තීන්දුව වලට අපි අධිකරණයේ තීන්දුව ලැබිලා නැහැ මේ වෙනකොට. ඒ හින්දා අපිට මේ රටේ සාධාරණය කිරීම අවශ්‍යයි. අනික මේ වගේ පූර්වාදර්ශ කිසිම ආකාරයක තිබිය යුතු නැහැ. කිසිම ආකාරයක මේ වගේ පූර්වාදර්ශ තිබිය යුතු නැහැ. ඒ හින්දා මම මේකයි කියන්නේ මේ රටේ සිදුවෙන අනික් කොමිසම් සම්බන්ධයෙන් කතා කරද්දී ඒ කිසිම කොමිසමක් මේ කොමිසමට සමාන කරන්න මේ කමිටුවට සමාන කරන්න බෑ. මොකද මේක නියෝජනය කරන්නේ දේශපාලඥයෝ. පැවති ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ සහ අද විපක්ෂයේ වාඩි වෙලා ඉන්න දේශපාලඥයෝ තමයි තීන්දුව తీරණ ගන්නෙ. එතකොට අපෙන් අහනවා මේකේ ඇති බලංගුභාවය මොකද්ද කියලා මේ කොමිෂන් වාර්තාවේ පදනම් වෙත නිර්දේශ පිළිබඳව. නිර්දේශ සටහන් වෙලා තිබ්බට අපි ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. අපි ඔබතුමාලා වගේ අමනුෂ්‍ය විදියට කටයුතු කරන්න සාකච්ඡාවක් සිදු කළා නැහැ. අපිට ඔබතුමාලා වගේ පරිගැණීම් වලින් ආණ්ඩු බලය ලබා ගැනීම පිළිබඳව අපේ විශ්වාසයක් නැහැ. පරිගැණීම් වලින් ආණ්ඩු බලය පවත්වාගෙන යන්න බෑ කියලා යහපාලනයේ කඩාවැටීම තුළම අවුප්පු වෙලා තිබ්බා. ඒ හින්දා අද ප්‍රජායුතුය අහෝසි වෙන ආකාරයට තමන් කටයුතු කළා තියෙනවා කියන එක දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ දන්නවා. දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ හෘද සාක්ෂියට එකගව දන්නවා.
ඔවුන් මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
ඔවුන්ගේ ප්‍රජායිතිය වුණත් අහෝසි වෙන තැනකට කටයුතු කරන්න පුළුවන් ආකාරයට අමානුෂික සහ අසාධාරණ විදියට ඔවුන් කටයුතු කළ තියෙනවා කියලා මම දන්නේ. ඒ කමිටුවේ සමාජිකත්වයේ බලද්දී මට පුදුමයි. එදා 88 89 කාලේ අපේ රටේ තරුණ සහෝදර සහෝදරිය 60,000ක් ඝාතනය වුණා. 60,000ක් ඝාතනය වුණා තරුණ සහෝදර සහෝදරියෝ. තරුණ නැගිටීම ආවා. එදා මම දන්නේ කොහොමද රණසිංහ ප්‍රේමදාස මහත්තුමාගේ පාලන යුගයේ ඒ ඝාතන කටයුතු සිදු වෙද්දී අද ඊට විරුද්ධව පෙනී හිටපු අයත් ඒ ඝාතනය වෙච්ච දේශපාලන පක්ෂවල අයත් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක කොහොමද අත්වල බැඳගෙන මේ කටයුත්ත කරන්නේ කියලා අපි දන්නේ නැහැ. අපිට හිතාගන්න බෑ කොහොමද මේ කට්ටිය කටයුතු කරන්නේ කියලා. ප්‍රතිපත්තිය කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ප්‍රතිපත්තියක් පිළිබඳ අවබෝධයක් තියෙනවද කියන කාරණාව පිළිබඳ අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපේ රටේ වරදක් සිදු වෙලා තියෙනවා. වරදක් සිදු වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න පුළුවන් වරදක් නෙවෙයි. දූෂණ විරෝධී කමිටුව හරහා සිදු වෙච්ච වරද ගරු මන්ත්‍රීතුමිය ඉතිහාසයේ කවදාවත් නිවැරදි කරන්න බෑ. කවදාවත් නිවැරදි කරන්න බෑ. හැබැයි නැවත පත්වන කිසිම රජයක් යටතේ මේ වගේ වරදවල් වලට ඉඩ තියන්න අපි රජයක් යටතේ සූදානම්වත් නැහැ. ඒක අපේ වගකීම. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ ආණ්ඩුවේ මැතිවරණියෝ ඇවිල්ලා අධිකරණයට ඉහළින් ගිහිල්ලා අධිකරණයට තමන්ට ඕන කරුණු වාර්තා කළා තමන්ට ඕන අයට දඩුවම් ලබා දීම නෙවෙයි. ඒ හින්දා මේක ගැන කතා කරන්න කවුරුත් කැමති නැහැ. මේ පාස්කුවේරිදා ප්‍රහාරය සම්බන්ධෙනුත් මේ தත්තුම තමයි තිබ්බ. අපි ඊයේ දැක්කනේ. දැන් මෙයාලගේ ප්‍රධාන කතිකාව හැටියට ඉන්න අය ඊයේ කොහොමද පාර්ලිමේන්තුවේ හසිරුනේ කියපු කුණුහරුබවල තරම් බලන්න. ඇයියේ එයාලගේ හෘද සාක්ෂිය දන්නවා එයාලට මේ ප්‍රහාරය වළක්ව ගන්න බැරි වුණා කියලා. 97 වතාවක් බුද්ධයන්සේ වාර්තා කරලා තියද්දි එයාලට බැරි වුණා එදා ඒ ප්‍රහාරය වළක්ව ගන්න. ඒ වගේම තමයි මේකත්. ඒ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වෙච්ච අය ඒක ගැන අපි මට තප්පර 30ක් දෙන්න. ඒක ගැන අපි විවාදයක් කරද්දී පාර්ලිමේන්තුවේ නොමිනා විසිරට හැසිරෙනවා වගේම අද දූෂණ විරෝධී කමිටුවත් එක්ක අපි දකින්න නොමිනා විදියට හැසිරෙනවා සහ මේ විවාදය පවත්වන්න නැතුව ඉන්න කටයුතු කරන. එහෙනම් තව හෙලිදරව් වෙන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් කිරියල් ඇමතුමා මේ කමිටුවේ නැති හින්දා ඔබතුමා පැනපැන උත්තර දෙන්න යන්න එපා. තව ගොඩක් දේවල් එහෙට එන්න තියෙනවා. එහෙනම් ඔබතුමා කොහේද යන්නේ මගේ ගා ගන්න යන්න එපා. එහෙනම් එකක් තියෙනවා. හැබැයි ඔබතුමාලත් ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු සමාජිකයෝ හැටියට ඔබලටත් වගකීමක් තියෙනවා. ඒ කැබිනට් මණ්ඩලයේ විසින් ගත්ත තීන්දුව සම්බන්ධයෙන්. ඒතකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධනොත් එච්චරයි. මේ කමිටුව සම්බන්ධනොත් එච්චරයි. එහෙනම් අනේ මේ ඔබතුමා ඉන්නක කටවහගෙන මොනවද ඔබතුමා දන්නේ? ඔබතුමා මොනවද දන්නේ? මොනවද දන්නේ? තඹ සතේකට ගණන් ගත්තේ
නැහැ.
තඹ සතේකට ඔබතුමාව ගණන් ගත්තේ නැහැ. මේ හිටපු නීතිය සභාවේ ඇමති පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න බැරි වෙච්ච ඇමති අද කතා කරන්නේ නෝ මෙතන ඇවිල්ලා. ඔබතුමා තඹ සතේකට ගණන් ගත්තේ නැහැ. ඔබතුමා නිදාගෙන හිටපු නීතිය සභාවේ ඇමති කෙනෙක්. මේ බෝම්බ විකුණුනා. තුත්
Honorable Sajit Premadasa, you have 18 minutes. Honorable Sajit Premadasa.
අතන ඉන්නේ. අතන සීට් එකේ ඉන්නේ. අතන ඉන්නේ අපදි. ඒ අපදි වල්ලගන්න.
Honorable Sajit Premadasa, you have 20 minutes.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද දින දේශපාලන පළිගැනීම් කොමිසම පිළිබඳව මේ උත්තරීතර සභාවේ කරුණුකාරණා සාකච්ඡාවට භාජන වෙන මොහොතේ මට පෙර ආණ්ඩු පාර්ශ්වයේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරා හිට්ලර්ගේ පාලන සමයේ තිබුණු ගෙස්ටාපෝ භට කණ්ඩායම ගැන. ඉතින් මමත් කැමතියි මේ අවස්ථාවේ හිට්ලර්ගේ කාලේ නයිට් ඔෆ් ද ලොง නයිව්ස්, දිගු පිහි රජකල රාත්‍රිය. ඉතිහාසය දන්න බොහෝ දෙනා දන්නවා එක රැයකින් හිට්ලර් තමන්ගේ දේශපාලන සතුරන් විනාශ කරන්නට කටයුතු කළා. දේශපාලන පළිගැනීමේ කොමිෂන් වාර්තාවෙනුත් උත්සාහ කරන්නේ ඒ වගේ දෙයක්. ආණ්ඩුව මේ වාර්තාව තුළින් තමන්ගේ දේශපාලන සතුරන් විනාශ කරන්නට, දේශපාලනයේ වශයෙන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණයක් කරලා තිබෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. හිට්ලර් එක රැයකින් තමන්ගේ විරුද්ධවාදීන් විනාශ කරලා තමන්ගේ පිටිය සුද්ධ කරන්නට කටයුතු කරා. හිට්ලර් එදා එක රැයකින් කරපු දේ වර්තමාන රජය එක වාර්තාවකින් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. දේශපාලන භූමියෙන් තමන්ගේ දේශපාලන සතුරන් අතුගා දැමීමේ කාර්යය අද ඉෂ්ට කරමින් සිටිනවා. ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම මේ දේශපාලන පරිගැනීමේ කොමිසම ඇත්ත වශයෙන්ම නම් කරන්නට ඕන වෙනස් ආකාරය, ඒ තමයි දේශපාලන සතුරන්ගෙන් පරිගැනීම සඳහා නිර්මාණය කරපු කොමිසම හැටියට. එහෙම තමයි මේ කොමිසම නම් කරන්නට ඕන. මමත් මේ නන්ලයිස්තුව කිව්වා රජ ඉලක්ක කරගෙන තිබෙන විපක්ෂයේ නායකයන්. ආණ්ඩුව හිතනවා නම් මේ නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනමය වශයෙන් එයා විනාශ කරන්නට පුළුවන් කියලා මෙන්න මෙතන තමයි ආණ්ඩුවට වරදින තැන. ප්‍රජා අයිතිය නැති කරපු නායකයන් ඇත්ත වශයෙන්ම විනාශ කරන්නට බෑ. විශේෂයෙන්ම හොඳම නිදසුන මේ සභාවෙම තියෙනවා. එක පැත්තක ඉන්නවා එස්.පී. දිසානායක මැතිතුමා, අනෙක් පැත්තේ ඉන්නවා සරත් ෆොන්සේක මැතිතුමා. ඒ දෙපළටම මේ ප්‍රජා අයිතිය අහුසි වීම සිදු වුණා. නමුත් අවසානයේ මොකක්ද වුනේ? අවසානයේ ඒ දෙපළගේම අනාගතයේ තීන්දුව කරේ ජනතා අධිකරණය, රටේ ජනතාව. මම හිතන්නේ ගරු මන්ත්‍රීතුමියනි, ප්‍රජා අයිතිය නැති කරලා අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දේශපාලන ගමන නතර කරන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම අපි අවබෝධ කරගන්නට ඕන අද මේ රටේ බෙහෙදයකින් තොරව සමස්ත සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ගැන තිබෙන විශ්වාසය අද ඉහළම තැනක තිබෙනවා. අනුර කුමාර දිසානායක මැතිතුමා වැනි වෙනස් විකල්ප දේශපාලන කණ්ඩායම්වල නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියන්නේ අපි විශ්වාස කරන ආකාරයට එක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් හැටියටයි අපි මේ අවස්ථාවේ දකින්නේ. එතුමා නියෝජනය කරන දේශපාලන මතයට, දේශපාලන දර්ශනයට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තලය තුළ ඉඩක් තිබෙන්නට ඕන. තමන්ට බැරි වූ පමණින් තමන්ගේ නොහැකියාව නිසා වෙනත් විකල්ප දේශපාලන නායකින් නැති කරනවා කියන එක මම හිතන්නේ යහපත් දේශපාලන ගමනක් කියලා. ඒ වගේම සම්බන්ධ නැතිතුමා කියන්නේ මේ රටේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ජීවමාන සංකේත. එතුමාගේ ප්‍රජායිතිය නැති කරලා මොකද්ද උතුරට දෙන පණිවිඩය? විශේෂයෙන්ම උතුරේ සිටින දමිළ ජනතාවට කියනවද සම්බන්ධන්ගේ ප්‍රජායිති අහෝසි කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හරියන්නේ නැවතත් වරක් අවි අතට ගන්නයි කියලා? මේකද මේ කරන්න හදන්නේ? තවත් ප්‍රභාකරන් ලබා බිහි කරන්නද හදන්නේ? ඒ වගේම සුමන්දිරන් මැතිතුමා, එතුමා අදටත් විවිධ අන්තවාදී කණ්ඩායම්වල විදේශීයව සිටින ඒ කොටි ත්‍රස්තවාදීන්ගේ නියෝජිතින්ගේ තර්ජනයට එල්ල උඩු නායකය. සුමන්දිරන් කියන්නේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ මේ රටේ ඒකීය භාවය රැකගෙන මේ රටේ දේශපාලනය කළ යුතු මතය ඔහු ඉන්නවා. එතකොට ඒකීය ශ්‍රී ලංකාව විශ්වාස කරන සුමන්දිරන්ගේ ප්‍රජායිතිය අහෝසි කරලා මේ ආණ්ඩුව කියන්න හදන්නේ තවත් ප්‍රභාකරන් කෙනෙක් නිර්මාණය කරන්න දෙයි කියලා. ඒ වගේම රවුෆ් හකීම් මැතිතුමා, එතුමා මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකයෙක්. දැන් අහන් ආණ්ඩුව බොහෝ අවස්ථාවල මුස්ලිම් අන්තවාදයක් ගැන කතා කරනවා. ඉතින් ඒ අන්තවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී මුස්ලිම් නායකින් වැඩියෙන් ශක්තිමත් කරන්නට ඕන අවස්ථාව මේ අවස්ථාව. ඒ අයගේ ප්‍රජායිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන මධ්‍යස්ථ මතදරන මුස්ලිම් නායකින්ගේ ප්‍රජායිතිය අහෝසි කරලා රජයේ උත්සාහ කරන්නේ තවත් සහරාන්ලා බිහි කරන්නද කියලා මං අහන්න කැමතියි. වෙනස් මතයක හිටියත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවස්ථාවන් ගණනාවකදී අග්‍රාමාත්‍යවරයෙක් හැටියට දශක ගණනාවක් සේවය කරපු පුද්ගලෙක්. ඔහුගේ ප්‍රජායිතිය අහෝසි කරන්නේ කුමන හේතුවක් සඳහාද? දැන් සරත් ෆොන්සේක මැතිතුමාගේ ප්‍රජායිතිය එකපාරක් අහෝසි කරා. එතුමාත් එතුමාගේ පවුලේ සමාජිකිනුත් නැත්තටම නැති කරා. නමුත් පුන පුනාම ජනතාව ලක්ෂ ගණනින් ශක්තිය ලබා දීලා කිව්වා සරත් ෆොන්සේක මැතිතුමා මහජන නියෝජිතයෙක් හැටියට කටයුතු කරන්නට ඕනේ කියන කාරණාව. එදත් පිළිගත්තේ නැහැ එතුමා මේ රටේ යුද ක්‍රියාදාමයට නායකත්වය දුන්නු කාරණාව මේ වර්තමාන රජය. අදත් උත්සාහ කරන්නේ දෙවෙනි වතාවටත් අපේ රටට නිදහස ශක්තිය ලබා දීමේ ඒ මහා දෙවෙනි නිදහස් අරගලයට ශක්තිය ලබා දුන්නු සරත් ෆොන්සේකා විරුවාගේ ප්‍රජායිතිය අහෝසි කරන්නටයි මේ කොමිසම ක්‍රියාත්මක කරන්නේ. එවැගේම රාජිත සේනාරත්න මැතිතුමා, මංගල සමරවීර මැතිතුමා, චම්පික රණවක මැතිතුමා, රංජිත් මද්දුම මන්නාර මැතිතුමා ඇතුළු ඒ චෝදනාවට ලක් වී සිටින ඒ කණ්ඩායම් ඇත්ත වශයෙන්ම 2015 මැතිවරණ ජයග්‍රහණයේ මහමොලකරුවන්. දැන් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හොයන්නට මේ ආණ්ඩුවට කිසිම වුමනාවක් නැහැ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව කරේ ඊයේ දවසේ අපි හැමෝම සංවේදීව ඒ විපතට පත්තුණු ඒ ජනතාව ඒ දුක වේදනාව අපේ කනගාටුව පළ කරනව වෙනුවට මොකද්ද කරේ රජය? ත්‍රස්තේකුගේ සහ ත්‍රස්ත කණ්ඩායමකගේ පින්තූර මේ උත්තරීතර සභාවට බෝඩ් ලෑලිවල උස්සගෙන ඇවිල්ලා මොකද්ද කරේ? 69 ලක්ෂයක් පත් කරපු මේ ආණ්ඩුව සහරාන් ඇතුළු ඒ නීච ත්‍රස්තේ ඉන්න මේ උත්තරීතර සභාවේ සැමරුවා.
ඇයි සමරන්න ඕනනේ? ඇයි සමරන්න ඕනනේ? බලයට එන්නට පාර කැපුවේ සහරන් ඇතුළු කණ්ඩායම. ඔව් සමරන්නට ඕන. ඒක තමයි සහරන්ව අර ඉතුරු තස්සේ ටිකයි ලැජ්ජ නැතුව බෝඩ් ලෑලි අරගෙන 69 ලක්ෂයක් පත් කරපු 69 ලක්ෂයක් පත් කරපු මහජන නියෝජිතයෝ මං අහන්නේ අතටවත් ගන්න ඕනද? කෑලි කෑලි වලට ඉරලා දමලා පුච්චන්න ඕන පින්තූර ලැජ්ජ නැතුව මන්ත්‍රීවරු ටික උස්සගෙන ආවා. සැමරුවා සම සහරන්න. සහරානුයි එයාගේ ත්‍රස්ත කල්ලිය. එතකොට
සුපපැතුවා.
ඒ මහමොල කරු හොයන්නට අවශ්‍ය නැහැ. නමුත් 2015 අර මහමොල කරුවන් හැටියට ජනාධිපතිවරණ ජයග්‍රහණේ මහමොල කරුවන්ගේ ප්‍රජායිතිය අහෝසි කරන්නට මේ කොමසම පාවිච්චි කරනවා. සමන් ඒකනායක රාජ්‍ය සේවකෙක් හැටියට, වැලියමුණ ප්‍රශස්ත විද්වතෙක් හැටියට මේ අයට දඬුවම් දීලා මොකද්ද රාජ්‍ය සේවයට ලබා දෙන පණිවිඩේ? ඒ වගේම පාස්කු ප්‍රහාරේ ඒ ත්‍රස්තයන් පසුපස ලුහුබැඳ ගිහිල්ලා ඒ ත්‍රස්තයින් හඳුනා ගන්නට, ඒ අය වත්තන උඹුර ගන්නට, ඒ දැවැන්ත මෙහෙයුම් ව්‍යාපාරයේ ඒ දැවැන්ත සේවාවක් කරපු ශානි අබේසේකර වැනි පොලිස් නිලධාරීන් දඬුවම් දීලා මේ වෙනකොට දැන් කොහොමද කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ? මොකද්ද දෙන පණිවිඩය? මතක තියාගන්න මම මේ අවස්ථාවේ කියන්න කැමති දරු මන්ත්‍රීතුමියනි, පාර්ලිමේන්තුවට උසාවියක් වෙන්න බෑ. උසාවියට පාර්ලිමේන්තුවක් වෙන්න බෑ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියන්නේ මේ රාජ්‍යත්වය රැඳී සිටින්නේ කුළුණු තුනක් මත. ව්‍යවස්ථා දායකය, විධායකය, අධිකරණය, මේ තුන මත. මේ කුළුණු තුනෙන් එකක් හරි හෙල්ලුණොත්, එකක් හරි විනාශ වුණොත් මුළු රාජ්‍ය ක්‍රමවේදෙම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදෙම කඩාවැටෙනවා. අනු මන්ත්‍රීතුමියනි, බලතල බෙදීමේ න්‍යාය සම්බන්ධ පංසජාතික දේශපාලන විද්‍යාඥෙක් වූ චාල්ස් මොන්ටිස්කියු නීතියේ සාරය කියන ග්‍රන්ථයේදී මෙහෙම සඳහන් කරනවා. යම්කිසි අවස්ථාවකදී අධිකරණ බලය, ව්‍යවස්ථාදායක බලය හා එකට එක්වී ඇත්නම් එය හිතුවක්කාරී පාලනයකට මඟ පාදනු ඇත. අනෙක් අතට අධිකරණ බලය විධායක බලය සමග එකතු වී තිබේ නම් එය නියම ලෙසම හිංසාකාරී හා පීඩාකාරී පාලනයක් වේ. යම් අවස්ථාවක මෙම බලතල තුනම එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත හෝ ඒකරාශ්‍රී ඇත්නම් එය මිනිස් නිදහසේ නියත අවසානය වනු ඇත. දැන් මේ කරන්න හදන්නේ අධිකරණයේ බලය පාර්ලිමේන්තුවට අරගෙන ක්‍රියාත්මක කරා. අධිකරණයේ ක්‍රියාත්මක කර යුතුව තිබෙන දේවල් පාර්ලිමේන්තුව හරහා ප්‍රතික්ෂේප කරා. ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදකයෙක් වූ ජේම්ස් මැඩිසන්ගේ ප්‍රකාශය මොකද කියන්නේ? මහජන ඡන්දයකින් තේරීපත්වුවද, නාමකරණයෙන් තෝරාපත් කළද, පාරම්පරිකව තේරීපත්වුවද, එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් මත හෝ ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ බලතල ඒකරාශී වීම නියත ලෙසම කුරූර ඒකාධිපති පාලනයකට මඟ පාදනු ඇත. මැඩිසන් කියලා දේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමියනි, මූලසමාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ රටේ රාජ්‍යය කඩා වැටුණොත් එය ඇත්තටම පිටස්තර බලවේගවලට, අපේ රටේ අභ්‍යන්තර න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කිරීමට කදිම අවස්ථාවක් නිර්මාණය වෙනවා. අද වෙන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය අපේ රට දිහා උකුසු ඇසින් බලාගෙන සිටිනවා. එපමණක් නොවේ, මේ ආණ්ඩුවේ මෝඩ ක්‍රියාදාමයන් නිසා, දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා අද රට ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා ජාත්‍යන්තර අධිකරණ නිර්මාණය වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අපි පැහැදිලිවම කියන්න කැමති, සමගි ජන බලවේගයේ මොනම ආකාරයකින්වත් රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරකරණයට තරයේම විරුද්ධයි. අපි කිසිම දවසක ජාත්‍යන්තර අධිකරණවලට පක්ෂපාතී වන්නේ නැහැ. නමුත් රටේ අධිකරණ පද්ධතියට ඇඟිලි ගැසීමේ තත්ත්වයක් තිබෙනවා නම් අපිට වළක්වන්නට බෑ ජාත්‍යන්තර අපේ රටේ අභ්‍යන්තර ගැටළුවලට ඇඟිලි ගැසීම. ඒ නිසා අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂා වෙන ආකාරයට මේ වර්තමාන රජය කටයුතු කරන්නට ඕන. එහෙම නැතුව අධිකරණයේ බලය පාර්ලිමේන්තුවට අරගෙන ලෝකයා ඉදිරියේ අපේ රට විහිළුවට ලක් කරන්න එපයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ගරු මන්ත්‍රීතුමියනි, ප්‍රජාතන්ත්‍රවාදී ගමන තුළ ආණ්ඩු බලය ලබා ගන්නට විවිධ පාර්ශ්වයන් ප්‍රජාතන්ත්‍රවාදී පිට්ටනිය තුළ ඒ මැතිවරණ හරහා ඒ තරගේ නියැලෙනවා. පාර්ශ්වයක් ජයග්‍රහණය කරනවා, අනිත් පාර්ශ්ව පරාජය වෙනවා. ආණ්ඩු බලයට එනකොට තමන් පරාජය කරපු පෙර පරාජයකට ලක් කරපු කණ්ඩායම් තමන් ජයග්‍රහණය කරන අවස්ථාවේදී පලිගැනීම වලට ලක් කරනකොට මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට සිද්ධ වෙන්නේ? ඒ පලිගැනීම, මේ පලිගැනීමේ සංස්කෘතිය අපි අපේ රටින් බැහැර කරන්නට ඕන. දේශපාලන සංස්කෘතියෙන් බැහැර කරන්නට ඕන. සමගි ජන බලවේගයේ නම බලවේගයක් හැටියට මේ රටේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක කරලා පලිගන්න නෙවෙයි, රටට පල නෙලා දෙන්න. පලිගැනීම නෙවෙයි, රටට පලගන්න. රට දෑ වෙනුවෙන් රජයපත් කරන රටේ ජනතාවට පල අරන් දෙන්නටයි ආණ්ඩු බිහි වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න කැමති ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්මපදයේ ගාථා දෙකකින් මගේ අදහස් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අකොච්චිමං අවදිමං අජනිමං අහාසිමේ ඒතං උප නයිහන්ති වේරං තේසං න සම්මති. අහවල් කෙනා මට බැන්න, මට පහර දුන්න, මාව පරාජය කර මගේ දේ පැහැරගත්තා කිය කියා හිතන්නට ගිහින් යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිලා ගියොත් ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නැහැ. ජේතවනාරාමේදී තුල්ලතිස්ස තෙරුන් අරබයා වදාළ ගාථාව. ඒ නිසා කවුරුත් ලියලා දෙන්න අවශ්‍ය නැහැ. මොලයක් තියෙනවා නම් අකුරු කියවන්න පුළුවන් නම් ධම්මපදයේ කියවන්න පුළුවන් නම් මේක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මන් දන්නවා යම් යම් පුද්ගලින්ට සාක්ෂරතාවය පිළිබඳ ලොකු ගැටලුවක් තිබෙනවා. ඒක ගැන මම මේ අවස්ථාවේ මේ මොහොතේ මගේ කනගාටුව පළ කර සිටිනවා. ඒ වගේම ගරු
මන්ත්‍රීතුමියනි
ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා දිසෝ දිසං යන්තං ඛෛරා වේරිවා පන වේරින මිච්ඡා පණිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හතුරෙක් හතුරෙකුට යම් අනර්ථයක් කරන්නේද, වෛරක්කාරයා වෛරක්කාරයෙකුට යම් අනර්ථයක් කරන්නේද, වැරදිසේ පිහිටුවාගත් තමාගේ සිත ඒට වඩා දරුණු අනර්ථයක් තමාට කරන්නේ. මම ප්‍රාර්ථනා කරනවා විරුද්ධ පාර්ශ්වයේ කෑකෝ ගහන මන්ත්‍රීතුමන්ලාට මේවා අවබෝධ කරන්නට ධෛර්යය, ශක්තිය, වාසනාව, දැනුම, මිනුම, බුද්ධිය පහළ වේවා කිය. ඒ වගේම මම විශේෂයෙන්ම අවසාන වශයෙන් මතක් කරන්න කැමති ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා කියපු ප්‍රකාශය මතක තබා ගන්න. විශේෂයෙන්ම මේ ආණ්ඩු පාර්ශ්වයට කියන්නේ, ඔබවද කිසියම් දිනක ඔබ ජීවත්ව සිටියේදී කල කීදෑ වෙනුවෙන් විනිශ්චයට භාජනය වන බව සිහියේ තබා ගන්න. ඒක හොඳට ඔළුවේ තියාගන්න. මොකද හැමෝම අවබෝධ කරගන්නට ඕන කවදාවත් හැමෝම ජයග්‍රහී පාර්ශ්වයේ ඉන්නේ නැහැ. මේක චක්‍රයක්. දිනනවා, පරදිනවා, ආයෙ දිනනවා, ආයෙ දිනනවා, ආයෙ පරදිනවා, ආයෙ දිනනවා. මේක චක්‍රයක්. ඉතින් මේ චක්‍රය තුල අපි විෂ ඇතුල් කරගන්නට අවශ්‍ය නැහැ. තරහ මරහකම් ඇතුල් කරගන්නට අවශ්‍ය නැහැ. පලිගැනීම ඇතුල් කරගන්නට අවශ්‍ය නැහැ. කතා කරන වචනේ පරිසමාප්තාර්ථෙන්න සමගි ජන බලවේගය අපි සූදානම්. මේ රටේ සියලුම ප්‍රගතිශීලී බලවේගත් සමග අත්වල් බැඳගෙන
මේ රට සැබෑ ලෙස නිදහස් නෙවහල් පරිණත ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් බවට නිර්මාණය කරා. ඒ ගමනට අපි සතුටින් කියන්නට කැමතියි. දැන් දැන් ක්‍රමක්‍රමයෙන් එහා පැත්තේ පාර්ශ්වයේ කණ්ඩායම් අපිත් සමග එකතු වීම ඉතාමත්ම සතුටට කාරණාවක්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලවකවානුව තුළදී තොගපිටින් අපේ ප්‍රගතිශීලී ගමන විශ්වාස කරන මේ උත්තරීතර සභාවේ සමාජිකින් පමණක් නෙමේ රටේ සමස්ත ජනයා රොද බැඳගෙන මේ රටේ පොදු ජන විප්ලවය ක්‍රියාත්මක කරලා සීලාචාර ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතිය අපේ රටේ බිහි කරන්නට අපි කටයුතු කරමු කියලා යෝජනා කරමින් මගේ කතාව මේ අවසන් කරනවා.
මේ ස්තුතියි.